කරන්න දෙයක් තියෙන. හැබැයි ඒකත් එන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි. ඔයදී අවබෝධ කරගත්තු නැති කෙනාට ඒක කළා කියලා වැඩකුත් නැහැ. කියන්නේ ධර්මයේ නෙමෙයි එතකොට නේද? දැන් පටිච්චසමුප්පාදේ ගැන අවබෝධයක් නැති කෙනාට පටිච්චසමුප්පාදේ දකින්න කරන්න ඕන දෙයක් හිතාගන්න බෑ. දැන් අපි තේරුම් ගන්න ඕන පටිච්චසමුප්පාදේ දැකලා නැහැ. බුදු කෙනෙක් පෙන්වුම් කරනවා පටිච්චසමුප්පාදේ.
හරි නිරුද්ධ කරන්න ඕන එතකොට අලුත් දෙයක්.
නිරුද්ධ කරන්න ඕන මොනවද? ඔව්. ඉතින් අපි නිරුද්ධ කරන්න ඕන දෝක? ඇති වෙන දේ නිරුද්ධ වෙනව නම් අපිට කරන්න දෙයක් තියෙනවද? නැහැ. හරි. නැහැ. දැන් මෙහෙමයි මෙහෙම දෙයක් පතන තියෙන්නේ. දැන් අපි ඕක හටගන්න බව දන්නෙත් නැහැ, නිරුද්ධ වෙන බව දන්නෙත් නැහැ. අපිට තියෙන්නේ පවතින දෙයක්. මං කිය දැන් ඇස් දෙක පවතිනවා නේද? ලෝකේ පවතිනවා. දැන් හටගන්න දෙයක් කියලා දැකලා නැහැ. හටගන්න, ඒ කියන්නේ ඇත්ත ස්වභාවයේ දකින්නේ. දැන් ලෝකෙට අයිති දැක්ම කියන්නේ ඇත්ත වහලා බොරුව පෙන්නන්නේ. අපි හදාගත්තු ලෝකේ පවතින ලෝකෙනේ. මේ පටිච්ච සමුප්පන්න ලෝකයක් සාමාන්‍ය ලෝකෙට පේන්නේ නැහැ නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ලෝකයක් කියන එක පේන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න වුණ ලෝකයක් කියන එක පේන්නේ නැහැ. හරි. එහෙම කෙනාට මේ දෘෂ්ටියකින් හදාගත්තු පවතින ස්ථිර ලෝකයක් තියෙනවා. එයාට තියෙන නිරුද්ධ කරන්න දෙයක්. දැන් මේක පටිච්ච සමුප්පාදේ දැක්ක කෙනාට එහෙම දෙයක් නැහැ. එයා හට ගන්න හැටිත් දකිනවා, නිරුද්ධ වෙන හැටිත් දකිනවා. හරි. ඒකයි කියන්නේ දැන් පටිච්ච සමුප්පාදය නැත්තම් මේ සම්බන්ධව මූලික දැක්ම ආවට පස්සේ මූලික දැක්ම තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ආවට තාම ඕක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් හැම මොහොතෙම පේන්නේ නැහැ පටිච්ච සමුප්පන්න කියලා. නේද? හැබැයි එයා දන්නවා දැන් මොනවා හරි කළ යුත්තක් තියෙනවා මේක අවබෝධ කරගන්න. අන්න එයාට මාර්ගය උපදිනවා.
ඔව් එවැනි දේ සිදුවේ කියන
සිදුවේ නෙමෙයි ධර්මතාවයේ නුවණින් බලනකොට පේනවා සාමාන්‍ය ජීවිතේදී පේන්නේ නැහැ. හරි. දැන් එයා දන්නවා මේ සාමාන්‍ය ජීවිතේදී වෙන්නේ රැවටීමක් කියලා. ඒ රැවටීමෙන් මිදෙන්න නම් කළ යුත්තක් තියෙනවා. මුලාවෙන් මිදෙන්න නම් කළ යුත්තක් තියෙනවා. ඒක තමයි මාර්ගය කියන්නේ. ඒත් මාර්ගයේ වඩාගෙන යනකොට තවත් කළ යුතු දෙයක් නැත කියන මට්ටමට අවබෝධය ආපු දවසට ආයි කරන්න දෙයක් නැහැ. දැකලා ඉවරයි. විඥාණය නම් හරි අහිංසකයි. ඉතින් අපි රැවටුනොත් තමයි ප්‍රශ්නේ. තමන්ම තමයි හතුරු ඇති කරගන්නේ. දැන් අපි ටීවී බලනවා නේද ගෙදර? දැන් ටීවී එක හදලා දීපු කෙනා නැත්නම් ඕක ගෙනත් දීපු කෙනා හතුරෙක්ද? එයාට බනිනවද? ඔය ටීවී එක ගෙනත් දීපු හින්දා තමයි මම මේ ලෝකෙට අහුවෙන්නේ කියලා. එයාද හතුරා, තමන්ද හතුරා හදාගෙන තියෙන්නේ තමන් තුල. ඒකේ හතුරුකම තියෙන්නේ ඔගේ ඇත්ත ඇති හැටි දකින්න ඇති තත්කල් විතරයි. නේද? වෙන අයට බණින්න ඉතුරු කරලා නැහැ. තමන් තමයි වෙන ගන්න තියෙන්නේ. හතුරු ඇති කරගන්නේ තමන්මයි. තමන් රැවටෙන තාක්කල් තමන්ගේ මෝඩකමට, තමන්ගේ මුලාවට, තමන්ගේ අවිද්‍යාවට තමයි ඔක්කොම හදාගෙන තියෙන්නේ. වෙන බාහිර කාටවත් බණින්න ඉඩක් ඉතුරු කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. තමන්ගේම මෝඩකමින්, තමන්ගේම අවිද්‍යාවෙන්. වෙන වෙන කිසිම බාහිර දෙයකට බණින්න ඉඩක් ඉතුරු කරලා නැහැ. ඒක එහිඳ තමයි ප්‍රඥාවෙන්මයි මේක කරන්න තියෙන. ප්‍රඥාව වඩා ගන්න ඕන. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්කම. ඒකට උදව් වෙන්න අපිට ওই ධර්මය දේශනා කරලා තියෙනවා. පටිච්චසමුප්පාදේ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න ඇහි රූපේ නිසා විඥානේ. ඇහත් රූපත් නිසා විඥානේ. චක්කු විඥානේ. ඇහත් රූපත් නැති වුණා නම් චක්කු විඥානයක් නැහැ. හරි. කොට ඕන දකින්න විඥානෙත් පටිච්ච සමුප්පන්නයි කියන එක දකින්න දැන්. හේතුප්‍රත්‍ය එතන ප්‍රධාන වශයෙන් අපිට ඇහි රූපේ හිතන්න පුළුවන්. එහෙම කිව්වහන් හිතන්න එපා ওই ටික විතරයි තියෙන්නේ කියලා. තව තියෙනවා කැමති කෙනෙකුට හොයන්න. හරි. ප්‍රධාන වෙන්නේ ඇහි රූපේ. ඇහි රූපේ නිසා විඥානය. නිසා කියනකොට එතකොට ඇහි රූපේ නැති වුණාට පස්සේ විඥානේ පහළ වෙනව නෙවෙයි. හරි. ඇහි රූපේ තියෙන අවස්ථාවෙමයි විඥානේ. ඇහි රූපේ නැත්තම් විඥානයක් ගැන කතා කරන්න බෑ. පැහැදිලිද? පටිච්ච සම්පන්න කියන්නේ ඔය වගේ ධර්මතාවය. ඇහි රූපේ තියෙන මොහොතෙමයි විඥානයක් ගැන කතා කරන්න පුළුවන්. ඔව් ඒක තමයි පටිච්ච සමුප්පාද. දැන් එකක් ඇති වෙලා නැති වෙනවා නම් අනිත් ඒවත් එහෙමම තමයි. දැන් කොටසක් පවතිනවා කොටසක් නැති වෙනවා නිරුද්ධ වෙනවා කියලා කතාවක් නැහැ. සංස්කාර තමයි ඒ සංකත ධර්ම හේතුකත්වයෙන් හටගන්න දේවල්. ධර්මතාවය කියලා අපි පොදුවේ නමක් නෙදෙන්නේ. මේක තමයි වෙන්නේ. සිද්ධ වෙන්නේ මේකයි ධර්මතාවය. දැන් ඔය තියෙන අපි රැවටුණ දේවල් වලට තමයි ඔය එක එක ඒවා කියන්නේ. මොකක් හරි අනාත්මයි, මොකක් හරි අනිත්‍යයි, මොකක් හරි දුකයි, මොකක් හරි කියන්නේ මොකක්ද? සංකත ධර්මය, සකස් වුණ දේ. නිර්වාණේ සංකතනේ. නිර්වාණේට හේතුපත්‍ය නැහැ. ඒ දෙයක් නෙවෙයි. ඒ හින්දා නිර්වාණය අනිත්‍යත් නැහැ, දුක්ත් නැහැ, අනාත්මත් නැහැ. නැහැ. කිසිම ලක්ෂණයක් නැහැ නිර්වාණය. මොකද ඒක සංකත නෙවෙයි, හේතුප්‍රත්‍යයන්ගෙන් නෙවෙයි. අසංකත. ඒවා වෙන එකක් හින්දා පවතින දෙයක් නෙවෙයි. නිවන කියන්නේ නිවි යෑම වගේ. දැන් දැල්ල නිවි ආයේ දැල්ලක් ගැන කතා කරන්න බෑ නේද? නිරුද්ධ නිරුද්ධ ස්වභාවය.
සංකත ධර්මයේ නිසාම නේද අසංකත ධර්මයක් බලට
ඒක. ඔව් ඉතින් සංකත ධර්ම තියෙන හින්දා තමයි අසංකත සත්‍යයක්. ඒක අර හේතුපත්‍ය නෙවෙයි. සංකත භවයෙන් මිදීමමයි අසංකත.
ඒකර මෙතන තිබුණා.
දැන් ඕක මෙහෙමයි මේක. ඕක දැන් නිවන කියන එකට අපිට මේ ලෝකේ තියෙන දේවල් වලින් විස්තර කරන්න බෑ. මේ විස්තර කරන්න හැදුවට. හරි. දෙයක් කියන අදහසෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. හරි. මත අපි දෙයක් කියන්නේ සංකත දේවල් වලට. හේතුපත්යෙන් හට ගන්න දේවල්. ලෝකෙට අයිති දේවල් වලට. නිවන කියන්නේ එහෙම දේවල් ඉපදිලා නැති බවම. සංකත දේවල් නැති බවමයි නිවන. හරි. නිවි. ඔව්. සංකත ධර්ම නැති ස්වභාවයමයි. කියන්නේ හේතුන්ගෙන් හටගන්න ඒවා නිරුද්ධයි. හට ගැනීමක් නැහැ. හට ගැනීම නැවත නොහට ගන්න ස්වභාවයමයි නිවන කියන්නේ. හරි. තියෙන දේ නැති කිරීම නෙවෙයි නිවන කියන්නේ. එහෙම වුණා නම් නිවනත් සංකතයි. තියෙන දේ නැති කරන හින්දානේ නිවන. එහෙම නෙවෙයි. හට නොගන්න ස්වභාවයම තමයි නිවන කියන්නේ. ඒකේ ආයි හේතු ප්‍රත්‍ය කොහෙන්වත් සම්බන්ධ කරන්න බෑ. ඒකයි අසංකතයි කියන්නේ. හරි. එතකොට මේ වැරදි දෘෂ්ටි ටික හදා ගැනීම නවත්වීමමයි නිවන කියන්නේ. දැන් ලෝකයේ පිළිබඳ වැරදි දෘෂ්ටි ටිකක් තියෙනවානේ. දැන් ඕවා වැරදි දෘෂ්ටි ඇවිල්ලා තියෙන්නේ පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව දකින්නේ නැහැ. හරි. ඒ හේතු ප්‍රත්‍යවල ස්වභාවය දකින්නේ නැහැ. අපි වෙන් කරලා ගන්නවා. ඔය දැන් ඕක අපි දෘෂ්ටිවල ඉඳන් තේරුම් ගන්න එකත් ලේසි නෑ. මේ තියෙනවා ඇහක් තියෙන රූප තියෙන ඕක කොහොමද මේ? හා? දැන් පටිච්ච සමුප්පන්න කියන්නේ පෙර නොතිබීමමයි හටගන්නේ. මේක මොහොතකට කලින් තියෙන්න බෑ. එවිලේ හටගන්නේ. හරි? ඊළඟට නිරුද්ධ වෙන්නේ ආයි කිසිම ඉතුරුවක් නොකර. පෙර නොතිබීමයි කලින් නොතිබිලාමයි හටගන්නේ. ඒක නිරුද්ධ වෙන්නේ ආයි පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව. ඉතුරුවක් නැතුවමයි නිරුද්ධ වෙන්නේ. හරි. ඔතන අර අපි පටිච්ච සමුප්පාදේ කියාගෙන එනකොට ටිකක් වචන ටිකක් කිව්වා ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. දැන් පච්චයා කියනකොට අවිද්‍යා පච්චයා සංඛාරා කියලා කිව්වා නේද? නිරෝධා කියනකොට අවිද්‍යා නිරෝධා අහංකාර නිරෝධා කිව්වේ නැහැ. තව මොනවද උ ටිකක් කිව්වා? මොනවද කිව්වේ? අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. නව මොනවද ගොඩක් කිව්වා? මොනවද කිව්වේ? අවිද්‍යා යත්තේව අවිද්‍යාව තියෙන නමුත් අවිද්‍යාව යත්තේව අවිද්‍යාව නමුත් එසේ නමුත් අවිද්‍යාව කියලා ස්වභාවයක් තියෙන නමුත් අවිද්‍යා යත්තේව අශේෂ ශේෂයක් නැතුවම ඉතුරුවක් නැතුවම අශේෂ විරාග අවිද්‍යාවත්තේ අපේස විරාග නිරුද්ධා ඒ රාග ස්වභාවය අනිත් පැත්ත විරාග කිසිම අල්ලා ගැනීමක් නැති ස්වභාවයට ඉතුරුක් නැතුවම අවිද්‍යාව කියලා දෙයක් තියෙන නමුත් ඕක ඉතුරුක් නැතුවම නිරුද්ධ වුණොත් අවිද්‍යාවත්තේ අපේස විරාග නිරෝධා ඉස්සෙල්ලකේ අවිද්‍යා පත්‍ය සංඛාරනේ එහෙම කිව්ව නමුත් අවිද්‍යාව ඉතුරු නැතුව ශේෂයක් නැතුව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ සංඛාරයක් ගැන කතා කරන්න බෑ සංඛාර නිරෝධ නම් විඥාන නිරෝධ අනයි පටිච්චයි නිරෝධයි හේතුඵල ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පච්චේති නිරෝධා කියන්නේ නේද ඉමස්මින් අසති ඉදං නහෝති සංඛාර නැත්තං විඥාන නහෝති හරි ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්ඡති සංඛාර නිරුද්ධ වුණොත් විඥානෙ නිරුද්ධයි දැන් ඔතන ලොකු ගැඹුරක් තියෙනවා මොකද අපි කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ දැන් සංඛාර පත්‍ය විඥාන සංඛාර නිරුද්ධ විඥාන නිරෝධා කිව්වට හරි මෙහෙම විද්‍යමාන වෙන ස්වභාවයක් නෙමෙයි සංඛාර ඉවර වෙලා තමයි විඥානෙ හටගෙන තියෙන්නේ අන්න පටලව ගත්තා දැන් විඥානෙට පවතින්න පුළුවන් සංඛාරය වැඩක් නැහැ දැන් ඒක ඉවරයි ඒ පටිච්ච සමුප්පාදේ දැකලා නෙමෙයි යන්න ඕක තේරුම් ගන්න. සංඛාරයක් යම්කිසි සංකාරයක් තියෙනවා නම් ඒකට අදාළ විඥානයකුත් එතනම විද්‍යමාන වෙනවාමයි. නැත්නම් ඒ සංකාරය ඉවර වෙලා ඒ හින්දා හටගත්තු විඥානයක් වෙනම පවතින්න පුළුවන් විඥානයක් නෙවෙයි බුද්ධ දේශනාව. අපි ඕකට වෙනස් විදියකට හිතුවොත් ලෝකෙට අහු වෙන දෘෂ්ටියක ඉඳන් තමයි කතා කරන්නේ. සසරේ යන දෘෂ්ටියක. පටිච්ච සමුප්පන්න භාවයේ අමතක වෙනවා.
ඒ දෙකම නැති වෙනොත් තමයි එකක් වෙනවා නේද? ඒකත් එක්ක නාම රූපම්
එන්නේ. ඒකත් එක්කම එන්න පුළුවන්. ඒක වරදන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න නම් ප්‍රශ්නයක් නෑ. පටිච්ච සමුප්පාදේ අමතක කරලා නෑ මේ හේතු ටික නිරුද්ධයි. ඊට පස්සේ තමයි ඵලය හටගන්නේ කිව්වොත් දැන් පටිච්ච සමුප්පාදේ නෙමෙයි දකින්නේ. ලෝකෙටයි ඉති දැක්. දැන් එක එක වචන කියනකොට ඉතින් මේ 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 ඊ මොකද්ද කියලා ඒ තමන් දකින්න ඕන. කතා කරන හැම වචනයක්ම ලෝකෙට අයිති වචන. මේ ලෝකෙට අයිති කියන්නේ සංකත ධර්ම. පටිච්ච සමුප්පන්න ධර්ම. හරි. පටිච්ච සමුප්පන්න කියන ධර්මතාවය දැක්කනම් ඒක දාන්න ඔය හැම වචනෙකම. මේකත් පටිච්ච සමුප්පන්න. මේකත් පටිච්ච සමුප්පන්න. මේකත් සංකත ධර්මයක්. ඔව්. ඔය දැන් පටිච්ච සමුප්පාදේ දකිනකොටම අපි අත්හරින දෘෂ්ටි ටිකක් තියනවා නේද? මේ පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති හින්දා තියෙන දෘෂ්ටි ටිකට මොකද වෙන්නේ පටිච්ච සමුප්පන්න බව දකිනකොට? අත්හැරෙනවා. ඒ තමයි දර්ශණයෙන් පහ කළ යුතු ධර්මතා පහ වෙනවා. දැක්ම ඇති වෙනකොට. හරි. මේ හේතුඵල ධහම නැත්නම් පටිච්ච සමුප්පන්න ධහම දකිනකොට ඒක දකින් නැතුව ඇති කරගෙන හිටිය දෘෂ්ටි ටික අයින් වෙනවා. එතන සම්මා දිට්ඨිය ඇති වෙනකොටම අර වැරදි දෘෂ්ටි වලින් හදාගෙන හිටිය ටිකෙන් මිදෙන. ඊට කලින් තිබුණා යම් කිසි මොහතක සම්මා දිට්ඨිය පහළ වෙනවා නම් නේද? ඊට කලින් තිබුණ දෘෂ්ටි සමහරක් අතහැරිනවාමයි. අලුත් දැක්මක් එනකොට පරණ මුලා වෙලා හිටිය ටික අතහැරෙනවා නෙවෙයිම නේද? ඒකත් කාලපරතරයක් නැහැ. සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේම වැරදි දෘෂ්ටි ටික නැති වෙනවා, මිදෙනවා. ওই දෙක එකම කරුණා. එමෙන්නද දැක්ක නැති දැක්මක් එනවා කියන්නේ පරණ දැක්ම එතනින්ම අයින් වෙනවා කියන එකනේ නේද? යමක් අවබෝධ කරනවා කියන්නේ වැරදියට හිතන් හිටිය ටික එතනින් අයින් වෙනවා. ඒ දෙකම එක මොහොතේ වෙන්නේ. ඔව් කර්ම අපි වෙනම කතා කරමු. ඒක ඒක වෙන පැත්තක් ඒක. ඈ මේ කර්මඵල එකිනුත් එහාට යෑමක් තමයි දැන් ලෝකෝත්තර වෙන්නේ. දැන් කර්මඵල විශ්වාස කිරීම එක්තරා සම්මාදිට්ඨියක්. ඒක ලෝකෙට අයිති කම්මස්සගත සම්මාදිට්ඨිය කියනවා. කර්මඵල ආධන සම්මාදිට්ඨිය. දැන් මේ යන්නේ ලෝකෝත්තර නැත්තම් චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒක එනකොට අරකත් වැඩන්නේ. ඔය කර්මඵල මොනවද තිබුණත් මේක දැක්කොත් ඒව අදාළ නැහැ ඊළඟට. කලින් පින් කළාද පව් කළාද කියන එක යෙදෙන්නේ නැහැ. ඒ වැඩකුත් නැහැ අපිට. ඒක වෙනස් කරන්නත් බෑනේ කරලා ඉවරයෝ. නේද? මේ මොහොතේ පටිච්ච සමුප්පාදයක් දකිනකොට ආයේ මේක පිනක්ද පවක්ද කියන කතාව ඒක අදාළ නැහැ. මොකද දැන් කර්ම වලට බලයක් තියෙන්නේ ලෝක යනකම් විතරයි. හරි. අදතිය. සසර ගමන යන කෙනාට තමයි කර්ම වල බලයක් තියෙන්නේ. සසරෙන් මිදෙන කෙනාට කර්ම වැදගත් නැහැ. ඒ පිනක් වුණත් පවක් වුණත් අපිට වැදගත් නැහැ. ඒ දෙකෙන්ම කරන්නේ සසරේ ගෙනියන එකනේ. දැන් ඒක දුකයි කියලා දැකලා අපි ඒකෙන් ඒකත් ඉක්මවා යෑමක්. ලෝකෝත්තර දැක්ම කියන්නේ. ඒ පටිච්ච සමුප්පාදේ තියෙන්නේ ඔන්න ඒ සඳහා. ලෝකෝත්තර දර්ශනය. මේ ලෝකෙට අයිති දැක්ම නෙමෙයි. ලෝකෙට අයිති දැක්මෙන් මිදෙන විදිහ තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්වන්නේ. හරි. ඉතින් ලෝකයට අයිති දැක්මේ ඉන්න කෙනාට ඒකෙන් මිදෙන්න උදව් වෙන්න තමයි පටිච්ච සමුප්පාද දේශනාව තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ. හරි. ඒතර පටිච්ච සමුප්පාදය දකින කෙනා ලෝකයට අයිති දෘෂ්ටි වලින් මිදෙනවා. කලින් තිබුණේ ලෝකයට අයිති දැක්මනේ. ඒකයි ඉක්මවා යනවා. දැන් අදහසක් එනවද? දැන් පින්පව් තියෙන්නේ ලෝකේ යන කෙනාට. දැන් අපි කතා කරන්නේ ලෝකයෙන් මිදෙන, ලෝකේ ඉක්මවා යන පැත්ත. එයාට ඕක පිනක්ද පවද්ද කියන එක අදාළ නැහැ. ලෝකේ යන කෙනාට මේ ටික අදාළ. දැන් අපිට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ පිනක් වුණත් පවක් වුණත් වැඩක් නැහැ. ඒහි පින් ටික අපට හම් වෙලා තියෙනවා. ඒ හින්දායි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන්නේ, ධර්මයක් අහන්න ලැබිලා තියෙන්නේ, හිතන්න නුවණක් ලැබිලා තියෙන්නේ. ඒ ටික ලැබිලා හින්දා තමයි දැන් මෙහෙම ධර්මයක් සාකච්ඡා කරන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නැති කෙනාට මෙහෙම ධර්මයක් සාකච්ඡා කරන්න බෑ. يعني ප්‍රඥාපැත්ත නැහැ. මම ප්‍රඥාපැත්ත නැතුව මේව කතා කරන්න පුළුවන්ද? බෑ. ඒකෙන් තේරුම් ගන්න ප්‍රඥාව මුල් වෙලා අපි ඉපදෙන හින්දා තමයි අපිට මේ වගේ දෙයක් සාකච්ඡා කරන්නවත් පුළුවන්. හරි. එහෙම නැත්නම් මේවා එහෙනකොටම දැන් දුවලා ගිහිල්ලා මේ මොනවද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ මොකවත්. නේද? එහෙම ගිහිල්ලා නැහැනේ. මේ ඔයගොල්ලන්ට යන්තම් හරි මේක වැටහෙන හින්දානේ මේ අහගෙන ඉන්නේ නේද? ඒ ප්‍රඥා චෛතසිකේ. ඔය වැඩෙන්නේ ප්‍රඥාව. එතකොට ආයේ හොයන්න යන්න ඕනේ නැහැ. මට ත්‍රි හේතුක ප්‍රතිගන්ධය තියනවාද කියලා. ඒක තියෙනවා. එහෙම නැත්නම් මේවා කතා කරන තැනක ඉන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැත්නම් ඉතින් ඉඳලා වැඩන්නේ නැහැ නේද? ආන් ඉන්නවට. දැන් මේවා අහන්න හිතෙන්නේ ප්‍රඥාව තියෙන හින්දා තමයි. නිකන් අහන් ඉන්න හිතෙනව නේද? නොතේරුණා. ඒක ඉන්නේ මතක තියාගන්න. ප්‍රඥාව ඇතුව උපතක් ලැබපු හින්දා, ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන හින්දා, ඒ වගේ කෙනෙකුට තමයි මේ ධර්මය ආගෙන ඉන්න හිතෙන්නේ. පෙරපින්. ඒක දැන් ලැබිලා ඉවරයි. ඒක ගැන ආයේ හොයන්න දෙයක් නැහැ. ඔව්. සෞඛ්‍ය සම්මාදිට්ඨිය අනිවාර්යෙන් තියෙනවා මෙතෙන්ට එනකොට. දැන් ඒ කියන්නේ කර්මඵල විශ්වාස කරනවානේ. නැත්තම් අපිට ලේසියිනේ පව් කරන එක මේ පින් කරනවට වඩා. දැන් ඒ වුණාට ඒක අපිව තව දුකටපත් කරන එකක් කියන ගතිය දැකලා ඒ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. නැත්තම් මෙතන ඇවිල්ලා මේ කාලේ ගත කරන්නේ නේද? ඕනතරම් විනෝද වෙන්න විදි තියෙනවානේ. එතෙන්ට යන්නේ ඒ ලෞකික සම්මාදිට්ඨිය හින්දා තමයි මෙතෙන් මේ වගේ ඒ කියන්නේ ධර්මයක් සාකච්ඡා වෙන තැනකට එන්නේ. ඊළාට ඒක අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා චෛතසිකයේ ප්‍රඥාපැත්ත තියෙන හින්දා. ඒකට ඒ ධර්මය අහන්න අහන්න ඔක මෙනෙහි කරන්න වැඩෙන්නේ තමන්ගේ ප්‍රඥාව. හරි. මාර්ගයට වැටෙනවා. ඒ සම්මාදිට්ඨිය කොහෙන් හරි ඇති වුණත් ඊළඟට මාර්ගේ වැඩෙන්නේ. ඒ මාර්ගය කියන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ පැත්ත කතා කරනකොට අරව ඉච්චර වැදගත් නැහැ. ඈ ඒ පිනක්ද පවද්ද? ඒ දෙකෙන් මිදෙන හැටි තමයි වැදගත් වෙන්නේ. ලෝකෙට අයිති දෘෂ්ටියෙන් මිදෙන හැටි. ලෝකෙට අයිති දෘෂ්ටියෙන් මිදෙන්න නම් දැන් දකින්න ඕන පටිච්ච සමුප්පන්න බව. ඔතන ඇහත් රූපෙත් නිසා විඥාණය කියන, ඒ කියන්නේ විඥාණය පටිච්ච සමුප්පන්න බව තමයි ඒ පෙන්නුවේ නේද? ඕකේ ඊට වඩා තව ගැඹුරක් තියෙනවා. ඇහත් පටිච්ච සමුප්පන්නයි. ඇහත් සංකත ධර්මය. රූපත් පටිච්ච සමුප්පන්නයි. මේ ලෝකෙට ඇති රූප කියන ඒවත් පටිච්ච සමුප්පන්නයි. ඒකට එතනක් දැකෙන්න ඕන පටිච්ච සමුප්පන්නයි. ඇහැ කියන එකත් පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් විද්‍යමාන වෙන හේතුන් නිසාම හටගත්තු දෙයක්. හේතුන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියන ධර්මතාවයට අදාළ ධර්මතාවයක් ඇහැ කියන එක. හරි. දොර ඇහැට හේතු ප්‍රත්‍ය වෙන ධර්මතාව ටිකක් හොයාගන්න වෙනවා. ඒ වගේම මේ ඇහැ නිසා පෙන්නුම් කරන රූප ඒවා ඒ රූප පටිච්ච සමුප්පන්නයි. ඇහැ නිසා දැනුවත් වුණ යම් රූපයක් වෙයිද ඒ රූපත් පටිච්ච සමුප්පන්නයි. ඒක එතනක් දකින්න වෙනවා පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. දැන් පටිච්ච සමුප්පන්න කියනකොට අදහසක් ආව නේද? පෙර නොතිබීම හටගන්න ඕන, ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. ඔන්න ඔය ධර්මතාවයට අදාළයි. ඇහැ කියන එකත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවයක් වෙන්න ඕන. අපිට දැනට පේන ස්වභාවය නෙමෙයි, ලෞකික වශයෙන් පේන ස්වභාවය නෙමෙයි. ලෝකෝත්තර මට්ටම වෙන්නේ ඇහැ කියන ධර්මතාවයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මයක්. රූපය ඇහැ නිසා මේ පෙන්නුම් කරන රූපත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවයක් වෙනවා. හරි. ඕක ටිකක් ගැඹුරුයි. ඒක නුවණින් දැක්කොත් දකින්න බැරි දෙයක්ුත් නෙවෙයි. දැන් පටිච්ච සමුප්පාද එක්කම බලන්න ඕන. දැන් ඇහත් පටිච්ච සමුප්පන්නයි කියන මට්ටමින් හොයන්න ඕන ඊළඟට. අපේ දෘෂ්ටිගත වුණ ඇහැ පටිච්ච සමුප්පන්න නෙවෙයි. නේද? මේ සතර ඉරියව්වෙම පවතින ඇහැ පටිච්ච සමුප්පන්න නෙවෙයි, පවතිනවනේ. නිරුද්ධ වීමක් නැහැනේ ඒකේ නේද? ඔව්. සංකත ධර්මයක් වුණාට සංකත ලක්ෂණේ අපි දැකලා නැහැ. හරි. හේතුප්‍රත්‍යයෙන් හටගන්න නිසානේ සංකත කියන්නේ. ඒ වුණාට ඒ සංකත ලක්ෂණ අපි නුවණින් දැකලා නැහැ. මොකද අපිට පවතින ඇහැ කියන දෘෂ්ටියක තමයි අපි ඉන්නේ. ඉපදුන දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් පවතින ඇහැක්. පටිච්ච සමුප්පන්න ඇහැක් නෙවෙයි එතකොට. සංකත ඇහැක් නෙවෙයි. ඇහැ කියන ධර්මතාවය හොයන්න වෙනවා. ඇහැ කියලා අදහස් කරන්නේ මොකද්ද? ඇහැක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? හොඳට හිතුවොත් එයි මාංශ ඇහැ කියන මට්ටමේ මිදෙන්න වෙනවා දැන් නะ. මාංශ ඇහැ කියන්නේ මේ දකින ඇහැ නෙවෙයි. මාංශ ඇහැ කියන්නේ කයට අයිති කොටස. දැන් ඔය මාංශ ඇහැ මේ ඇස් බෝලේ ඕන තැනක් අල්ලලා බැලුවොත් එහෙම පේනවද දැනෙනවද? දැනෙනවා. පෙනීම නෙමේ සිද්ධ වෙන්නේ, දැනීම. මොන විඤ්ඤාණයද පහළ වෙන්නේ? චක්කු විඤ්ඤාණයද කාය විඤ්ඤාණයද? කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය පහළ වෙන තැනට අපි කියන්නේ ඇහැද කයද? කාය විඤ්ඤාණය පහළ වෙනවා නම් කාය නේද? කාය ආයතන. චක්කායතන නෙමේ. එතකොට මේ මාංශය කියලා කියන එක කාය ආයතනේ, චක්කායතනේ නෙවෙයි. හැබැයි ඔක ඇසුරු කරගෙන කොහේ හරි ඇති මේ චක්කායතනේ කියන එක නේද? චක්කායතනේ හොයන්න නම් චක්කු ඉන්ද්‍රිය හොයන්න නම් පේන ස්වභාවය, චක්කු විඥාණය හටගන්න තැන හොයාගන්න වෙනවා. කාය විඥාණය හටගන්න තැනක හොයලා ඇහැක් හම්බ වෙන්නේ නැහැ. ඒ තව විදිහට කිව්වොත් දැකීම ඇති කරන තැන හොයා ගන්න වෙනවා. ඇහැ හොයා ගන්නවා. චක්කායතනේ හොයාගන්න නම් දැකීම ඇති වෙන තැන තමයි චක්කායතනේ
හටගන්නේ.
තව විදිහකට චක්කු විඥානය පහළ වෙන තැන තමයි ඇහැ. නේද? කාය විඥානය පහළ වෙන තැන ඇහැ කියන්න බෑ. ඒක කය, කාය ආයතන. දැන් අපි ඇහැ කියලා හිතාගෙන ඉන්නේ මොකටද? මේ හිතාගෙන ඉන්න ඇහැ වෙන්න පුළුවන්ද? මේ මාංශ ඇහැ වෙන්න පුළුවන්ද? බෑ. ඒක කාය ආයතනෙට අයිති එකන්නේ. ඈ? ඔව්. දැන් තමන්ට පෙනීම සිද්ධ වෙන තැනම තමයි චක්කායතන වෙන්නේ නේද? එතකොට චක්කායතනය හටගත්තා කියලා දැනගන්න තියෙන්නේ එක විදිහයි. පෙනීමක් නිසා. නේද? පෙනීමක් නිසාමයි චක්කායතනයක් හටගත්තා, නැත්නම් චක්කායතනෙ තියෙනවා කියලා දැනගන්නේ. ඇහක් තියෙනවා කියලා දැනගන්නේ පෙනීම නිසාමයි. දොස්තර වුණත් පරීක්ෂා කරන්නේ එහෙමයි. තියෙනවද බලලා. නේද? ඇහක් තියෙනවද කියලා බලන්නේ තියෙනවද කියලා. වෙන විදිහකින් නෙවෙයි. එතකොට අපි ඇහක් තියෙනවා කියලා දැනගන්නවා නම් දැනගන්නේ පේන හින්දා. පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් තියෙනවා කියයිද? පොඩ්ඩක්වත් පේන්නේ නැත්නම් ඇහක් තියෙනවා කියන එකේ තේරුමක් තියෙනවද? නැහැ. එතකොට තේරුම් ගන්න ඇහ ඉපදිලා තියෙන්නේ නැත්නම් ඇහක් පවතිනවා කියන්න පුළුවන් පේන මොහොතක විතරයි නේද? පේන්නේ නැති මොහොතක ඇහක් තියෙනවා කියන එකට තේරුමක් තියෙනවද? නැහැ. ඒක තමයි. දැන් පේන්නේ නැති මොහොතක ඇහක් තියෙනවා කියන එකට තේරුමක් තියෙනවද? නැහැ. ඒක නිකන් වචන ගොඩක් විතරයි නේද? චක්කායතනය කියන එක නැත්නම් චක්කු ඉන්ද්‍රිය කියන එකට තේරුමක් තියෙන්නේ පෙනීම සිද්ධ වෙනවා නම් විතරයි. දැනීම සිද්ධ වුණා කියලා චක්කු ඉන්ද්‍රියක් ගැන කතා කරන්න බෑ නේද? ඒක කාය ඉන්ද්‍රිය. එහෙමනම් තේරුම් ගන්න ඇහැ කියන ධර්මතාවය පෙනීම සිද්ධ වෙන මොහොතේ විතරයි තියෙන්නේ. පෙනීම සිද්ධ වෙන්නේ වෙන මොහොතේද? චක්කු විඥානය පහළ වෙන මොහොතේ. ඒකට චක්කු විඥානය පහළ වෙන මොහොතේ තමයි ඇහැ කියන දේ තියෙන්නේ. චක්කු විඥානය පහළ නොවන මොහොතක ඇහැ තියෙනවා කියන එකට තේරුමක් තියෙනවද? නැහැ. ඇහැ ඉපදිලා නැහැ. තව විදියට කියොත් ඇහැ නිරුද්ධයි. හරි? චක්කු විඥානය තියෙන මොහොතේ ඔන්න ඉපදිලා. චක්කු විඥානය නැති මොහොතක ඇහැ ගැන කතා කරන්න බැහැ. නිරුද්ධයි. පේනවද? දැන් අර පටිච්ච සමුප්පන්නව හිතන්න ඕන හේතුඵල විදියට. චක්කු විඥාණය නිසාමයි අපිට ඇහක් තියෙනවා කියලා කියන්න වෙන්නේ. චක්කු විඥාණය හටගන්නේ නැත්නම් ඇහක් නෑ, ඇහැ නිරුද්ධයි. හරි? මේ ඉස්සෙල්ලා ධර්මතාවයෙන් පේනවා නේද හේතුඵල සම්බන්ධයෙන්? පටිච්ච නිරුද්ධ කියලා විස්තර කළේ. ඒකට ඇහැ කියන ධර්මතාවය තියෙන්නේ පෙනීම තියෙන මොහොතක විතරයි. අපි දන්නවා පෙනීම තියෙන මොහොත තියෙන චක්කු විඥාන සිත තියෙනකන් විතරයි. චක්කු විඥාන සිත පහළ වෙන්න කලින් පෙනීම කියන ධර්මතාවය නැහැ. චක්කු විඥාන සිත නිරුද්ධ වෙලා අපි තම සෝත විඥාන සිතක් නම් හටගෙන තියෙන. එතකොටත් පෙනීම කියන ධර්මතාවය නැහැ. ඒක ඇසීමනේ තියෙන්නේ නේද? එහෙනම් මේ චක්කු ඉන්ද්‍රිය කියන ධර්මතාවය චක්කු විඥානය පහළ වෙන මොහොතේ පටිච්ච සමුප්පන්න වුණ ධර්මතාවයක්. ඇහැ කියන ස්වභාවය චක්කු විඥානය පහළ වුණ මොහොතේ විතරක් කතා කරන්න පුළුවන් ස්වභාවයක්. චක්කු විඥානය නැති මොහොතක ඇහැ ගැන කතා කරන එක තේරුමක් නැහැ. නිරුද්ධයි. හරි? එහෙනම් තේරුම් ගන්න, චක්කු විඥාණය පහළ වෙන මොහොතේ පටිච්ච සමුප්පන්න වුණ ධර්මතාවයක් තමයි ඇහැ කියන එක. චක්කු විඥාණය නිරුද්ධ වෙනකොට ඒ ධර්මතාවෙත් නිරුද්ධයි, ඇහැ කියන ධර්මතාවෙත් නිරුද්ධයි, ඉතුරු නැතුවම නිරුද්ධයි. දැන් ඔව් ඇහැට පෙනුන රූපය කියන එකක් දැන් චක්කු විඥාණය එක්කමනේ පේන්නේ. චක්කු විඥාණය නැත්තම් පේන්න විදිහක් නැහැනේ. එතකොට ඒ රූප ස්වභාවය කියන ධර්මතාවෙත් මේ මොහොතේ පටිච්ච සමුප්පන්න වෙලා ඒක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවය. ඇහත් පටිච්ච සමුප්පන්නයි, පෙර නොතිබීම ඒ මොහොතේ හටගත්තා, එහෙම්මම නිරුද්ධ වුණා. රූපයක් පටිච්ච සමුප්පන්නයි, ඇහැ නිසා දැනගත්තු යම් රූපයක් වේද ඒකත් ඒ මොහොතේ හටගත්තා, එහෙම්මම නිරුද්ධ වුණා. පටිච්ච සමුප්පන්නව හටගත්තා, එහෙම්මම නිරුද්ධ වුණා. හේතුපත්‍යයන් නොයෙදෙනකොට යෙදෙන්නේ නැහැ. චක්කු විඥාණයක් පටිච්ච සමුප්පන්නයි, ඒක පැහැදිලි නේද? පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. නොයේ ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ. ඇහත් පටිච්ච සමුප්පන්නයි, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇහැ නිසා දැනවත් වෙන රූපයක් පටිච්ච සමුප්පන්නයි, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැම රූපෙම එහෙම තමයි. ඇහැ නිසා දැන නොගත්ත වෙන රූපයක් තියෙනවා. රූප කියලා අපි පොදුවේ කියනවා. දැන් කන නිසා දැනගන්න සත්ත්ව රූප. එතෙන්දී අදාළ වෙන්නේ කන, සෝත ඉන්ද්‍රිය. හරි, දැන් කනෙන් සද්ද රූපනේ දැනගන්නේ, ඒකට මුල් වෙන්නේ සෝත විඥානය. ඒක සෝත විඥානය පවතින මොහොතක තමයි කන කියන, සෝත ඉන්ද්‍රිය කියන ධර්මතාවය හටගෙන තියෙන්නේ. සෝත විඥානය නැත්තම් සෝත ඉන්ද්‍රියක් ගැන කතා කරලා වැඩක් නැහැ. හැම රූපයක්ම පටිච්ච සමුප්පන්නයි, පටිච්ච සමුප්පන්න නොවන රූපයක් කියන බලන්න. චෛත්‍ය, දැන් චෛත්‍ය පටිච්ච සමුප්පන්නද නැද්ද? ධර්මයට අනුව නම් පටිච්ච සමුප්පන්න වෙන්න ඕන. අපට නම් පටිච්ච සමුප්පන්න නෑ. ඔය එනකොටත් තිබුණා, දැනුත් තියෙනවා, යනකොටත් දකින්න පුළුවන්. පවතින දැන් ඒකේ තේරුම් ගන්න, ඒකේ පටිච්ච සමුප්පන්න බව දැකලා නෑ, අවබෝධ කරලා නෑ. ලෝකේට අයිති දෘෂ්ටියේදී චෛත්‍ය තියෙනවා. පටිච්ච සමුප්පාදෙන් දකිනකොට මොක හටගෙන නිරුද්ධ වෙන දෙයක් පටිච්ච සමුප්පාද. අපිට පේන්නේ මේ පෙර නොතිබීම හටගත්තා කියලා පේන්නෙත් නෑ, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය පේන්නෙත් නෑ. ඇයි පේන්නේ නැත්තේ? පටිච්ච සමුප්පාදේ දැකලා නෑ, පටිච්ච සමුප්පන්න බව දැකලා නෑ. ඈ, මොන කාලෙද වැඩි? චෛත්‍ය පවතින කාලේ නෙමෙයි, අපි චෛත්‍යයට පැවැත්ම දෙන කාලේ අපි ඔය පැවැත්ම දීලා තියෙන්නේ. හේ, තියනවා කියලා අරගෙන දැන් මේ ඇහැට පැවැත්ම දීලා තින්නේ කවුද? අපි. අය පටිච්ච සමුප්පාදේ දැක්කේ නැති ගමන් පැවැත්ම දුන්නා. සතර ඉරියව්වෙන් පවතින ඇහැක් නේද? උපදිනකොට හම්බ වෙලා මැරෙනකොට නැති වෙන ඇහැක්. කවුද එහෙම හිතුවේ? අපේ තියෙන මෝඩකමට අපි හිතපු දෙයක්. විද්‍යාව නිසා හටගත්තු මෝහයක්. මොන්නේලි සෑයත් එහෙම තමයි. මොන සෑය දර සෑයත් ඔහොම තමයි තමන් ගොඩාන. ඒ සෑය දැන්මම හදාගන්න. මේ මොහොතේ හටගෙන මේ මොහොතෙන් මැරෙන්න. එතකොට හරි පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාදේ දැක්කොත් ඔන්න මරණයෙන් මිදෙන්න පුළුවන්. මරණයෙන්ම මිදෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදේ දැක්කොත්. අජර අමර නිවන කියන්නේ මරණයක් නෑ. ජරාවක් නෑ, ජාතියක් නෑ, මරණයක් නෑ. ඒ දකින්න නම් පටිච්ච සමුප්පාදේ දකින්න ඕන, වෙන විදිහක් නෑ. ධර්මයේ දකින්න ඕන. ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදේ. දැන් බලන්න ඔන්න හැම සංකත ධර්මෙම දකින්න වෙනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය. චෛත්‍ය කියන එකත් තේරුම් ගන්න සංකත ධර්මය නේද? අපි ඒකට දාන්න ඕන, ඒකෙන් බලන්න ඕන. චෛත්‍ය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? හිතන්නේ දැනුවත් වෙලා තියෙන චෛත්‍ය තියෙනවා කියලා. චෛත්‍ය දන්නේ නැහනේ මට චෛත්‍ය කියනවා කියලා නේ. බාහිර රූපේ දන්නේ නැහැ. එයාට හිතන්න බෑ. විඥානයක් පහළ වෙන්න ඕන දැනගන්නවා. විඥානේ කොහෙද පහළ වෙලා තියෙන්නේ? චෛත්‍යද අපේ හිතේ. අපේ හිතේ. අපේ හිතේ විඥානේ කියන්නේ දැනගත්ත චෛත්‍යයක් තියෙනවා කියලා. කොයි විඥානෙන්ද දැනගත්තේ? එනකොට මොන ආයතනෙන්ද ඔක දැනුවත් වුනේ? චක් ආයතන. ඇහෙන්. හැක් උපද්දලා තමයි චෛත්‍ය දැක්කේ. දැන් පැහැදිලිද? ඇහැක් උපද්දලා තමයි චෛත්‍ය දැක්කේ. තිබුණ ඇහෙන් චෛත්‍ය දැක්ක නෙමෙයි. ලෝකෙට චෛත්‍ය දැක්ම නම් නෑ නෑ. මං එනකොට අරන් ආපු ඇහෙන් මං අතන තිබුණ චෛත්‍ය දැක්කා. දැන් යනකොට ගෙනියන ඒ ඇහෙන්ම ඒ චෛත්‍ය දකින්නත් පුළුවන්. ඔය ලෝකෙට චෛත්‍ය දැක්ක. ඔව්. දැන් පටිච්ච සමුප්පාද දැක්කනම් පටිච්ච සමුප්පන්න වුණ ඇහැකින් පටිච්ච සමුප්පන්න වුණ චෛත්‍යයක් දැකලා. ඒක දැන් තියෙනවද? නෑ, ඒක නිරුද්ධයි. පටිච්ච සමුප්පාද දැක්කනම් නිරුද්ධයි. දැක්ක නැත්නම් තාම තියෙනවා. ඒ චෛත්‍යයක් තියෙනවා, දකින ඇහැක් තියෙනවා. අතීත අනාගත වර්තමාන යෙදෙන්නේ නැහැ පටිච්ච සමුප්පාදේ දැක්කන. ඉමස්මින් සති ඉදං හෝති එච්චරයි. ඒක ටිකක් තව ටිකක් බලන්නකො. දැනට වර්තමානේ තියෙයි, තව ටිකක් ගැඹුරට දකිනවට වර්තමානෙත් නැතිවි. මේ වර්තමානේ තමයි අපි අතීතයට තල්ලු කරන්නේ. ඔව්, අතීත චෛත්‍ය දැක්ක කියලා හිතනවා නම් දැන් අතීතයට තල්ලු කරලා. ඔව්, වර්තමානයි කියලා දෙයක්වත් නැහැ. මේ හේතුප්‍රත්‍යය දෙනකොට මෙහෙම විද්‍යමාන වුණා. දැන් ඕක දාන්න, ඕක දැන් අහම කිව්වට තේරුම් යනවා මදි. අර උපමා තියෙන්නේ ඕන ඕව තේරුම් ගන්න. වතුරට එබෙන බල්ලට දාන්න. දැන් වතුරට වතුරට එබෙන බල්ලත් කියන්නේ ගහක් යටට ගිහිල්ලා අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා. අපිත් කියන්නේ අන්න අතන චෛත්‍යයක් තියෙනවා. එතනින් පැත්තකට ඇවිල්ලා නේද? එතෙන්දී ඇහැක් උපද්දලා බැලුවා. ඒක රැවැට්ටිලා අල්ලගත්තා. ඔන්න තියෙන දේ දැක්කා කියලා. ඔය තියෙන දේමයි දැක්කේ. දැන් මෙතන ඉඳන් කතා කරනවා අතන තියෙන චෛත්‍ය ගැන. අර බල්ලත් වතුරට එබිලා ඇවිල්ලා ගහක් යටට ඇවිල්ලා අන්න වතුරේ ඉන්න බල්ලා ගැන තමයි දැන් සිහින මවන්නේ. හේ පටිච්ච සමුප්පාදය දැක්කේ නැහැ. දැන් වතුරට එබෙන බල්ලට වතුරේ ඉන්න බල්ලෙක්ව හැදිලා තියෙනවනේ නේද? ඒ හැදුන බල්ලා සතර මහා ධාතු බල්ලෙක්. දැන් විශ්වාස කරනකම් වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා මොන වගේද ඇහුවොත් කියයි සතර මහා ධාතු. එහෙම නැත්නම් ලේ මස් ඇට වයින් හැදිච්ච බල්ලෙක්. පණ තියෙන බල්ලෙක් තමයි ඒ ලිඳේ හරි ගඟේ හරි ඉන්නේ. ඒ දෘෂ්ටියේ ඉන්නකන් ඌට ලෝකෙට අයිති පවතින බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා මං දකින්න කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, ආයි ගෙහින් බැලුවොත් ඒත් තාම ඉන්නවා. ඔන්න දෘෂ්ටිය. ඒක දෘෂ්ටියක් කියලා පේනව නේද? අපි කියනවා මේ බල්ලා රැවටිලා. ඈ? රූපයක්. රූපේ පමණක් වුණාම ඇති පවතින රූපයක් නะ. භවයේ යන්න ඇති ඒක. එළියේ තියෙන රූපයක් තමයි බල්ලා කියන්නේ. නේද? එතන ජීවත් වෙන රූපයක් බල්ලට. බල්ලගේ දෘෂ්ටියේ ඉන්නකන් තව බල්ලෙක් ඉන්නව නේද? එතකොට මොකද වෙලා තියෙන්නේ? අර පටිච්ච සමුප්පන්න වුණ රූපෙට පැවැත්මක් දීලා. දැන් ඒ රූපේ දැනට නිකන් හිතන්න ඒ පේන ගතිය කියලා. ඡායාව. දැන් ඡායාව හටගන්නේ බල්ලා එබෙන මොහොතේ නේද? ඒක පෙර නොතිබීම නේද හටගන්නේ? දැන් ඔළුව අහකට ගන්නකොට මොකද වෙන්නේ? ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. ඒක මේ යථාභූත தත්ත්වය. හැබැයි බල්ලගේ මානසික தත්ත්වය මොකද්ද? මං එබෙන්න කලිනුත් ඔය බල්ලා වතුරේ හිටියා. බලන මොහොතේ ඉන්නවා හිටියා. දැන් ආයේ බැලුවොත් ඒ බල්ලව ආයේ දකින්න පුළුවන්. අලුත් බල්ලෙක් නෙමෙයි දකින්නේ. පෙර නොතිබීම හටගන්න බල්ලෙක් නෙමෙයි දකින්නේ. අර කලින් හිටිය බල්ල අන්න ඉන්නවා ආයේ. දැන් අලුතෙන් ඇහැක් උපද්දලා දැක්කට හිතන්නේ අර පවතින බල්ලාමම ඔන්න දකින්නවා කියලා. දැන් පැවැත්ම බුද්ධිලා. පටිච්ච සමුප්පන්න වුණ බල්ලා නේද? බලන මොහොතේ හේතුප්‍රත්‍යයන් යෙදුන නිසා හටගත්ත ඡායාව. ඒක ඡායාව ඡායාව විදිහට දැක්කේ නෑ. දෘෂ්ටිගත වුණා එළියේ ඉන්න රූපයක්. රූපයක්. ඒ රූපෙට මොකද කළේ? පැවැත්මක් දුන්නා. ඕක අතීතෙත් තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් රූපෙට පැවැත්ම දීපු ගමන් අහු වුණා. ඒ රූපේ තමයි බල්ලෙක් කියලා අඳුරගන්නේ. හරි? ඒ රූපය සංකත ධර්මයක් කියලා දැක්කේ නෑ. පටිච්ච සමුප්පන්න වුණ ධර්මයක් කියලා දැක්කේ නැහැ. පටිච්ච සමුප්පන්න බව දැක්කනම් මොකද වෙන්නේ? පෙර නොසිදීම හටගත්තා, හේතු යෙදෙනකන් එහෙම පෙනුණා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. මේ අපි අවිද්‍යාවෙන් හදන රූප ටික නෑ. දැන් බල්ලා අවිද්‍යාවෙන් නේද බල්ලෙක්ගේ රූපයක් හැදුවේ. ඒකට ඒක අවිද්‍යාව නැති කෙනාට ඒක යෙදෙන්නේ නැහැ. නිරුද්ධයි. දැන් බල්ලගේ තියෙන මුලාව නැති කෙනාට දැන් අපිට එතන බල්ලෙක් යෙදෙන්නේ නැහැ. නිරුද්ධයි. අර බල්ලට අවිද්‍යාව තියෙනකම් බල්ලෙක් ඉන්නවා. හරි? දැන් බල්ලගේ මානසිකත්වයට අවිද්‍යාවයි මුලාවයි යෙදිලා. එතකොට බල්ලෙක් ඉන්නවා. ඒ දෘෂ්ටිය. අපට ඒ අවිද්‍යාව යෙදිලා නැහැ. ඒ මුලාවේ දිලා නැහැ. අපි දන්නව නෑ නෑ නෝක ඡායාව. නේද? එතකොට අපිට ඒ බල්ලව පිහිටන්නේ නැහැ. නිරුද්ධයි. පේනවද දැන්? එක දෘෂ්ටියකින් බලනකොට බල්ලෙක් ඉන්නවා. ඒ දෘෂ්ටිය නැතුව බලනකොට බල්ලා පිහිටන්නේ නැහැ. නිරුද්ධයි. ඔන්න නිරුද්ධයි කියන කතාව. නිරුද්ධයි කියන්නේ හටගන්නේ. ඉන්න බල්ලා නැති වුණා නෙමෙයි, ඌ කොහට හරි පැනලා ගියා නෙමෙයි. බල්ලෙක්ව හට ගන්න හේතු නෑ. නෑ අර මුලාවෙන් බලනකොට බල්ලෙක් හට ගන්න හේතු ටික යෙදිලා. ඒ හේතු ටික යෙදෙනකොට ඵලය විද්‍යමාන. ආ පටිච්ච සමුප්පන්න බව. පත්‍යය. හේතු ප්‍රත්‍ය ටික තියෙනකොට ඵලය තියෙනවා විද්‍යමානයි. දැන් අපේ හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැති හින්දා බල්ලෙක් විද්‍යමාන වෙන්නේ නෑ. එකෙනාර දැඩිව විශ්වාස කරන සතර මහා ධාතු බල්ලෙක් විද්‍යමාන වෙන්නේ. අපට විද්‍යමාන වෙනවා මොකද්ද? ඡායාව. දැන් ඒ ඡායාව අපිට නුවණක් තියන ඕක පෙර නොතිබීම දැන් මේ බලන හින්දම හටගත්තු දෙයක්. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඔළුව අහකට ගන්නකොට. හරි? දැන් ඒ ඡායාව වැටෙන්නේ ගලන ගඟකට නම් දැන් මොකද්ද තත්ත්වේ? වතුර ගලනවා හයියෙන්. පේනවා පේනවා. මේ පැහැදිලි වතුරක්, ඒ වුණාට වතුර ගලනවා. නෑ නෑ, ඡායාව පේනවා කියලා හිතන්න. ඒ වුණාට ගඟ ගලනවා. පැහැදිලිව පේනවා කියලා හිතන්න. සමහර ගලන තැන් වලින් පේනවනේ පැහැදිලිව නේද? හෙල්ලෙන්නේ නැත්තම්. එහෙම පේන මොහොතක දැන් අර දකින ඡායාව එතන තියෙන දෙයක්ද? තේනවා. දැන් වතුර එක්ක එක තැන තියෙන ඡායාවක්ද පේන්නේ? ඈ මොහොතින් මොහොත අර කලින් වතුර ටිකේ නෙමෙයි ඊළඟට ඡායාව තියෙන්නේ නේද? දැන් බලන්න තියෙනවා වගේ පේන ඡායාව මොකද වෙලා තියෙන්නේ? දැන් වතුර උබල්ලා ඔය පැත්තකින් තියන කොයි තියෙන දැන් හඳ එළිය වැටිලා තියනා නේද වතුරට ගලන වතුරට ඈ දැන් ඕක දැකලා මොකද කියන්නේ අන්න හඳ යනවා කියලා පේන්නේ එක තැන තියෙනවා වගේ තේ ඈ බලනකොට වතුර යනවා වතුර ගලා ගියාට අපිට පේන්නේ හඳ යනවා කියලාද පේන්නේ තියෙනවා කියලාද තියෙනවා කියලා පේන්නේ නේද දැන් නුවණක් නැහැ වතුර ගලනවා කියලා හඳක් පේන්නේ අන්න හඳ හඳේ ඡායාව තියෙන්නේ වේගෙන් ගලන වතුරක නේද දැන් ඔය ගලන එකේ වෙනස් වෙන එකේ අපි දැන් පවතින තත්ත්වයක් හදාගෙන ඈ නිරුද්ධ වෙනවා පේන්නේ අපිට තියෙන්නේ පවතින හඳක් නේද මීට මොහොතකට කලින් දැක්ක හඳමයි දැන් දකින්නේ ආයේ බැලුවත් ආයේ ඒ හඳමයි පේන්නේ ඒ දෘෂ්ටිගත වීමක් නේද ඇත්ත ඇති හැටි දැකලා නැහැ නේද අර වතුර ටික ගත්තත් ඒ මොහොතේ තියෙන වතුර ටිකේ තියෙන ඡායාව නෙමෙයි තව මොහොතකින් දැකේ නේද අපිට හිතෙන්නේ නෑ නෑ ඉස්සෙල්ලා එකමයි මේ දකින්නේ පේනවද දැන් මේ ඡායාව වැටෙන තිරය තමයි වතුර දැන් තිරය වෙනස් වෙනවා ඈ නේද තිරය මොහොතක් පාව වෙනස් වෙනවා ඒ වේගෙන් ගලන වතුර ඕකේ හඳේ ඡායාව වැටිලා තියෙනවා. දැන් අපි නිත්‍ය සංඥාවක් දාගන්න අන්න පවතින හඳ. දැන් අපි පැවැත්ම දෙන්නේ වතුරේ නෙමෙයි උඩ. අපි දන්නවනේ ඡායාව මේ උඩ තියෙන දෙයක් කියලා. ඒ දෘෂ්ටියට යනවා. දැන් අන්න එළියේ තියෙන දෙයක් පේනවා. දැන් ඔය පේන්නේ දැන් හඳ ටිකක් ඔයගලන්ට තේරුම් ගන්න අමාරුයි. තරු එළියක් කියලා බලන්න සරුවක එළියක් පේනවා. දැන් තරු එළිය මෙහෙට එන්න අවුරුදු ගාණක් යනවා. සමහර විට අපි ඕක දකිනකොට එහෙ විනාශ වෙලා ඉවරයි. ගිය අවුරුද්ද විතර ඒ තරුව විනාශ වෙලා ඉවරයි. තාම අපිට පේන්නේ අවුරුදු 4කට විතර කලින් එන එළිය ටික. ඈ? ඒ දැන් ඔය ටික නම් අපි වතුරෙන් දකින්නේ. මොන වගේ තත්ත්වයක්ද? දැනට නැති ස්වභාවයක්. මේ වෙනස් වෙන කිරණ ගොඩක් ඕකෙන් හදපු ඒ කියන්නේ එළියේ තියෙන එකත් වෙනස් එක මේක වැටෙන තිරෙත් වෙනස් වෙනවා මේක මොහොතකට කලින් එක නෙමෙයි තව මොහොතක හරි තිරයත් වෙනස් වෙනවා වස්තුවත් වෙනස් වෙනවා නේද තරුව තේරුම් ගන්න බැයි නම් පහන් දැල්ලක් වැටිලා කියන්නේ දැල්ලක ඡායාව කියලා හිතන්න දැන් අර වතුරේ වැටිලා තියෙන දැල්ල මොහොතක් පාස වෙනස් වෙනා නේද? කලින් මොහොතකට කලින් තිබුණ දැල්ල නෙමෙයි දැන් තියෙන්නේ. අලුත් තෙල් ටිකක් තමයි දැන්පත් වෙන්නේ. නේද? දැන් බලන්න ඕක වැටිලා තියෙනවා ගලා යන වතුරේ. දැන් වස්තුවත් වෙනස් වෙනවා ඒක පෙන්වුම් කරන පතිත වෙන වතුරත් වෙනස් වෙනවා. හරි අපි බලනකොට අන්න පහන් දැල්ලක් තියෙනවා. පැවැත්මක් දෙනවා නේද? දැල්ලට පැවැත්ම දෙනවා. දැල්ල හදන ඔක්කොම ටික වෙනස් වෙනවා. ඒ දැල්ලත් වෙනස් වෙනවා. ඒක ඡායාව වෙතන වතුරත් වෙනස් වෙනවා. අපි පැත්තක ඉඳන් අන්න පවතින දැල්ලක් කියලා අන්න පැවැත්මක් දෙනවා. අපේ මනසට ඒ රූපේ පවතිනවා. ඒක හරියටම අර වතුරට එබෙන බල්ලා එතන බල්ලෙක් හැදුවා වගේ තමයි. මේ නිකන් වෙනස් වීමක් තියෙන්නේ. අපි මොකද්ද පවතින දෙයක් හදනවා, ලෝකයක් හදනවා, රූපයක් හදනවා. හරි? දැන් ඕක ওই විදිහට වතුරෙන් බැලුවා නම් ඔන්න ටිකක් තේරුම් ගන්න පුළුවන්. දැන් තේරුම් ගන්න අපහසු දේ තමයි අපේ ඇහෙන් මොහොතක් මොහොතක් පාසා කරන්නේත් ওই ටිකමයි. දැන් එක පැත්තකින් ඇහි මේ ආලෝකේ හින්දා හැදෙන රූප ටික ආලෝක කිරණයක් කිරණයක් ගන්න වෙනස් වෙන දෙයක් වර්ණ රූප ටික ගත්තා. හරි ඒවට අදාළ එක එක ආලෝක කිරණ. හරි ඒවා වෙනස් වෙනවා. ඊළඟට ඇහි තියෙන ওই ප්‍රතිබිම්බේ හැදෙන තැන ඒ තිරයක් වෙනස් වෙවි පවතින දෙයක් අර ගලා යන වතුර වගේ. ඔයනිස් ඕක දකින විඤ්ඤාණයත් අපි දන්නා වෙනස් වෙනවා කියලා. ලක්ෂණයක්වත් පවතින්නේ නැති ඇතිලා නිරුද්ධ වෙන විඤ්ඤාණය. නේද? ඔන්න ඔය තුන හින්දා විද්‍යමාන වෙන දෙයකට තමයි අපි දැන් තියනවා කියන දෘෂ්ටියක් ගන්න. එනවා. එහෙන් දැකලා මොකක් හරි එළියේ තියනවා කියලා කියන්නේ ඒක. ඇතුළේ හැදෙන එකක් දැනගත්තා කියලා කියනවා නෙවෙයි. නේද? අපි වතුරට එවිලා අර වතුරේ හේවණල්ලක් ඡායාවක් දැනගත්තා කියනවා නෙමෙයි. අන්න තරුවක් තියෙනවා. අන්න හඳ තියෙනවා. නේද? මේ ලෝකෙට අයිති දේවල් තියනවා 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 කියනවා. තියනවා කියන අදහස මොකද්ද? අපි බලන්න කලිනුත් මේක තිබුණා දැනුත් තියෙනවා අනාගතේ ආයේ ඕනනම් අත්දකින්න පුළුවන්. පැවැත්මක් වෙනවා. අනාගතේ අත්දකින්නවා කිව්වේ ආයේ ඇහැක් උපද්දලා බැලුවොත් ඒක දකින්න පුළුවන්. හරි අපේ ඕන ආයතනයක් ආයේ ඉපැද්දුවොත් ඒකට අදාළ අත්දැකීම ගන්න පුළුවන්. ඔය දෘෂ්ටියෙන් තමයි අපි ලෝකේ දකින්නේ. බාහිර රූප දකින්නේ. එතකොට ඒ රූපේ පටිච්ච සමුප්පන්න බව දන්නෙත් නැහැ. ඇහි පටිච්ච සමුප්පන්න බව දන්නෙත් නැහැ. විඥානි පටිච්ච සමුප්පන්න බව දන්නෙත් නැහැ. ඔය තුනම වෙනස් වෙන පටිච්ච සමුප්පන්න පෙර නොතිබීම හටගන්න උපදින සංකත ධර්ම. ඔය තුන එකතු වෙලා දෙන හැඟීමෙන් අපි පැවැත්මක් දෙනවා. ඔක තමයි පස්සේ කියන්නේ. ස්පර්ශය අපි පැවැත්මක් විශ්වාස කරනවා. ඒත් පස්සපච්චයායන දෘෂ්ටි ටිකට අපි වැටෙනවා. ඒක තමයි මේ 62ක් මිත්‍යා දෘෂ්ටි කියලා ඒ කාලේ තිබුණේ අදත් තියෙන්නේ ඕව තමයි. පටිච්චසමුප්පාදි දකින්නකන් පස්සපච්චය ඔය දෘෂ්ටියත් ස්පර්ශයේ පච්චයෙන් කියන්න පුළුවන් නම් ස්පර්ශයත් පටිච්චසමුප්පන්නයි. මේ වෙනස් වෙන ಜಾති තුනකින් අපි වැස්මත් දෙන්න හදන දෙයක්. ඇහත් වෙනස් වෙනවා, රූපෙත් වෙනස් වෙනවා, විඤ්ඤාණෙත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ තියනවා නෙමෙයි. පෙර නොතිබීම හටගන්නවා. ඒ ක්ෂණයට හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධයි. දැන් කතා කරන්නවත් බෑ ඒක. නිරුද්ධ වෙලක් ඉවරයි. ඒ වුණාට අපි අර අන්න හඳ තියනවා කිව්වා වගේ පැවැත්ම දීලා. ඒක තමයි ලෝකෙට ඇති දෘෂ්ටිය. පැවැත්ම. හරි. ඔව්. දැන් එහෙම බාහිර දේ තියනවා කියපු ගමන් ඒක දකින්න අපේ ඇහැටත් අපි ප්‍රයත්න දෙනවා. නේද? පටිච්චසමුප්පන්න වුණ ඇහැක් නෙමෙයි. කලින් තිබුණ ඇහැ. දැන් ඒ ඇහැම ආයේ ඕක බලන්න පුළුවන්. කියන දැක්මට දෘෂ්ටියට යනවා. හරි? ඒකට මතක තියාගන්න මේ දෘෂ්ටිගත වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන්නේ නැති හින්දා. හේතුප්‍රත්‍යයෙන් හටගන්න එක හේතුප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියන ධර්මතාවය දකින්නේ නැති හින්දා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවය දකින්නේ නැති හින්දා නොදී ඉන්න කියලා කතාව නෙමෙයි ධර්මතාවයේ දැකීමම තමයි නিত্য සංඥාවෙන් මිදීම යංකේංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඔන්න ඔය අවබෝධයෙන් ඕන. නැතුව පැවැත්මක් නොදී බලෙන් ඉන්න බෑ. ඔය අවබෝධයෙන්ම තමයි සෝවාන් වීම කියන්නේ. යංකේංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හරි. ඒ පටිච්චසමුප්පාදයේ දැකීම තුලින්මයි ඒ අවබෝධය ගන්න පුළුවන්. එන විදිහක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධර්මය දකින්න ඕන නම් පටිච්ච සමුප්පාදේ දකින්න. පටිච්ච සමුප්පාදේ දැක්කොත් ධර්මය දකිනවා. වෙන විදිහක් නැහැ. හරි. සක්කාය දිට්ඨිය නැති කරන්න බෑ පටිච්ච සමුප්පාදේ දකින්න නැතු. පටිච්ච සමුප්පාදේ දකිනකොට ඉබේ වෙන දෙයක් සක්කාය දිට්ඨියෙන් මිදෙන එක. මේවා පෙර නොතිබීම හටගන්න ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතා. ඇහත් එහෙමයි, ඇහැ නිසා දැනගන්න රූපෙත් එහෙමයි, චක්කු විඥානෙත් එහෙමයි. ඔය ධර්මතාවය දැක්කොත් පස්සයට අහුවෙන්නේ නැහැ. එතකොට දකිනවා මේ පස්සය කියන්නේ මොකද්ද, මේ තුනේ එකතුව පස්ස සමුදය මොකද්ද. එහෙනම් දැන් සමුදය තමයි අපි තේින්නේ. සමුදය දකිනකොට පස්ස නිරෝධය දැන් තියෙන්නේ, නිරෝධ කරන මාර්ගය හොයාගන්න එක. ඈ හොයාගත්තොත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. පස්සේ මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද, කෙනෙක් මේ කෙනුත් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාට තමයි මාර්ගයයි ඵලයි තියෙන්නේ. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් මාර්ගයට වැටුණා. මාර්ගයට වැටිලා මාර්ගේ වැඩෙනකොට ඵල ලැබෙනවා. ඉතින් ඔන්න ධර්මය තියෙනවා. ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයේ දාන්න රැවටෙන තැන්වලට, ප්‍රයත්න දෙන දේවල් වලට. ලෝකෙට අයිති දෙයක් නම් ඒක සංකත ධර්මයක්, හේතුප්‍රත්‍යයෙන් හටගන්න පටිච්ච සමුප්පන්න ධර්මය. හරි, පටිච්ච සමුප්පන්න කියනකොට තේරුම් ගන්න ඕන පෙර නොතිබීම හටගත්තේ, හේතුප්‍රත්‍යයෙන් යෙදෙන නිසාමයි හටගත්තේ, ඉතුරු නැතුවමයි නිරුද්ධ වෙන්නේ. මෙහෙමයි, සමුදය දකින කෙනාට තමයි නිරෝධය තේින්නේ. සමුදය අවබෝධ කරගන්න බැයි නම් නිරෝධයක් ගැන කතා කරන්න බෑ. එතකොට අර තියෙන චෛත්‍ය වගේ ඕක කොහොමද නිරෝධය ඉන්නේ? අර තියෙනවා. එයාට ඒක තේරුම් ගන්න බෑ. ඔව්, පවතින දෙයක්නේ. ඕක කොහොමද මේ ඇතිලා නැති වෙනවා කියන්නේ, නිරුද්ධ වෙනවා කියන්නේ නේද? ඒ ලෝකෙට අයිති දෘෂ්ටියට වැටෙනවා. ලෝකෙට අයිති දෘෂ්ටියෙන් ඉඳන් මේක දකින්න බෑ. ලෝකෝත්තර මේ ඇහැ ඉක්මවා යන දැක්මට එන්න ඕන. ඇහැ කියන්නේ තියෙන ධර්මතාවය යන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. ඔව්, ඉතින් නිරුද්ධ වුණ එක තාම දකිනවා කියන්නේ එහෙම ප්‍රයත්නක් දීලානේ නේද? ඒ මොහොතේ නිරුද්ධ වුණා නම් ආයේ ඒක මතක් කරගන්නත් බෑනේ. නිරුද්ධ වුණ ධර්මයේ ආයේ මතක් කරනවා කියන්නේ ප්‍රයත්න දුන්නා. මනසෙන් දෙනවා ප්‍රයත්න. ඇයි ඒ ප්‍රයත්න දෙන්නේ? ඒක මතක් කරගන්න නිමිත්තක් ඉතුරු කරගත්තු හින්දා. දැන් නිරුද්ධ වුණාට අපි සතහනක් ඉතුරු කරගන්නවා ආයේ මතක් කරගන්න. ඇත්ත තත්ත්වය ඒක ඇතිවෙලා නිරුද්ධ වුණා. ඒ වුණාට අපි ඕකේ සතහනක් ඉතුරු කරගන්නවා ආපහු මතක් කරගන්න. ඒකමයි වැරද්ද. සතහන ඉතුරු වෙන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා, පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැති හින්දා. ඔව්, නිමිති ගන්න නැති දවස આવුත් තවත් කළ යුත්තක් නැහැ. හරි, චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති. ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. ඕක තමයි ප්‍රශ්නේ. නිමිති ඉතුරු කරගන්නවා කියන්නේ පැවැත්ම දුන්නා. නිමිති පිහිටන්නේ ධර්මතාවය දකින්න නැති හින්දා. ඒවා පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ දකින්නේ නැහැ. හේතුඵල හට ගැනීම දකින්නේ නැහැ. ඔව්. දැන් දරුවා කියනකොටම දරුවා නිමිත්ත පහළ වෙලා ඉවරනේ. හිතේ තියෙන සතහන පේනවා. දැන් නිරුද්ධ වෙලාද? නෑ. හටගත්. පැවැත්ම දීලා. නේද? දැන් ওই නිමිති දාගත්තාම අපි ওই නිමිති අප්ඩේට් කරනවා. අලුතෙන් අලුතෙන් ආයේ ආයේ ආ දරුවා එහෙමම ඉන්නවද? වෙනස් වෙලා නම් දුකයි. අපි බලාපොරොත්තු වෙන විදිහ තියනවනේ. බලාපොරොත්තු වෙන්නේ හොඳට ඉන්නවා දකින්න. දැන් ලෙඩ වෙලා නිකන් නැගිට ගන්න බෑ. දුකයි. මේ පැවැත්ම දීපු නිමිත්ත වෙනස් වෙනවට කැමති නෑ. ඔව්. දැන් ඒ නියම හේතුව ඒක පහළ වීමම දුකයි. ඒ වුණාට අපි ඒක පහළ කරගන්නේ සපයි කියලා හිතලා. දුක් ද දේ සැප විදිහට පේන හින්දා තමයි අපි ඒක ඉතුරු කරගන්නේ. අද අපි හැමෝම කැමති සැප විඳින්න. නේද? දරුවෙක් හින්දා සැප විඳින්න තමයි කැමති. හැබැයි විඳින දුක් ඔක්කොම විඳින්නේ දරුවා හින්දා. ඔය දරුවා නැති වුණා නම් ඔය දුක් එකක්වත් නැහැ. සැප කියන්නේ තනිකර මුලාව මෝඩකම. ඇත්ත ඇති ඇති දකින්න නැතිකම. ඔකේ ඇත්ත තත්ත්වේ දුකයි. දරුවා කියන එක හදාගත්තේ නැත්නම් ඒ දුක එහෙම්මම නිරුද්ධයි. දරුවා නිසා එන දුක්ඛන්දරාවම නැහැ. නෑ අපි හිතන්නේ නෑ නෑ දරුවා ඉන්න එක තමයි සැප. ඊට පස්සේ ඉතින් ලෙඩ වෙනකොට අඬනවා, පිළිකාවක් ඇදුනා කියලා අඬනවා, මැරුණා කියලා අඬනවා. අඳන්නේ ඉතින් ඔය බාරගත්තු හින්දා. දැන් මේ ලෝකෙට එනකොට ඔය දරුවා අරන් ආවද? නෑ, ඊට කලින් කොහේ හිටියද දන්නේ නෑ, තරහකාරී. මෙහෙ ආවට පස්සේ ඔන්න අල්ලගත්තා. දැන් මැරුණායින් පස්සේ අරන් යනවද? අරගෙනත් යන්න බලන් ඉන්නවා සමහරු. කෙරේත ලෝකෙට. ඒව අරන් යන්නෙත් නෑනේ. ගෙනියන්නත් බෑ. ඉතින් මේ ඉන්න ටිකට අල්ලගෙන පැවැත්මකුත් දීලා නේද? ඊට පස්සේ අඬනවා. මේක තමයි දුක්ඛ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායා. ඔව්. දැන් මේ පහළ වීමම ජාති. ඒකම දුකයි කියලා දැක්ක කෙනා ඔන්න නිමිති ඉතුරු කරගන්නේ. ඒක තමයි කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ දැක්ක කෙනා කියලා. ඒක දුකයි කියලා දකිනවා, දුකට හේතුවක් දකිනවා. මෙහෙම හින්දානේ ඕක හදාගත්තේ. ඒ හේතුව දකින කෙනා නිරෝධෙත් දකිනවා. මෙහෙම නොවුණා නම් ඕක නිරුද්ධයිනේ, හටගන්නෙම නැහැ. ඕ දුක ආයේ ඇති කරන්නෙම නැහැ. අන්න එයා මාර්ගේ දකිනවා, සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ලෝකෝත්තර ලෝකෙන් මිදෙන සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. නැත්තම් ඉතින් ලෝකෙට අයිති ඒවා තව තව එකතු කරගන්නවා. නිමිති ගොඩ ගහ ගන්නවා. තේයා තව ගැඹුරට හිතලා ඇහැයි රූපෙයි චක්කු විඥානේ. එතනින් එහාට යන්නේ නැහැ, නිමිති ගොඩ ගහන්නේ නැහැ. මේවා මේ ಜಾති තුනම මේ වෙනස් වෙන පටිච්ච සමුප්පන්න දේවල්. ඒවයින් හදන දෙයට කොහොමද අපි ප්‍රයත්නක් දෙන්නේ? අර ගලා යන වතුරේ පේන පහන් දැල්ලට පවතිනවා කිව්වා වගේ දැල්ලත් වෙනස් වෙලා, වතුරත් වෙනස් වෙලා, අපේ ඇහැට එනකොට ඒ රූපෙත් වෙනස් වෙලා, ඔක්කොම වෙනස් වෙනකොට අපි කියන නෑ නෑ අර තියෙනවා. පැවැත්ම දෙනවා. පැවැත්ම දීලා අල්ලගන්න. ඒ ඔය විදිහට තමයි මේ ලෝකෙට අයිති හැමදේම අපි පැවැත්මක් දීලා අල්ලගෙන තියෙන්නේ. ඒ ධර්මතාවය ටිකක් නුවණින් විමස විමස හිටියොත් ආයතනෙත් පටිච්ච සමුප්පන්නයි කියපු ධර්මතාවය දකින්න පුළුවන් වෙයි. මේ සලායතනත් පටිච්ච සමුප්පන්න ධර්ම. සලායතන කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙමෙයි, පටිච්ච සමුප්පන්න ධර්ම. අවිද්‍යාව, සංකාරය, විඥානේ, නාම රූපේ සලායතන. මේ සේරම පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පාද බව දැක්කේ නැති නිසාම පැවැත්මක් දීපු ධර්මතාව. ඔයි පටිච්ච සමුප්පන්න බව දැක්කනම් ඒ ධර්මතාව ඔක්කොම හටගන්නේම නැහැ, නිරුද්ධයි. සම්පතේ දැකලා නිරුද්ධ වෙනවා. හරි. එතකොට පටිච්ච සමුප්පාදෙනුත් මිදෙන්න පුළුවන්. පටිච්ච සමුප්පන්න ධර්මතාව ටික නැති වෙනකොට අන්න හරි. දිත්තේ දිත්තමත්තම් මට්ටමට එන්න පුළුවන්. ලෝකෙට අහු වෙන්නේ ආයතන වලට අහු වෙන්නේ. හරි. දැකීම ඉදින් පටිච්චසමුප්පාද. හේතුපත්යෙන් අර බල්ලා වතුරට එබෙනවා වගේ. ආයේ බල්ලෙක්ව පිහිටවන්නේ නැහැ. ප්‍රයත්නක් දෙන්නේ නැහැ. එතන පටිච්චසමුප්පන්න බව දකිනවා. ඉතින් ওই පටිච්චසමුප්පාද කියන එක ටිකක් ගැඹුරු දෙයක්, දකින්න බැරි දෙයක් නෙමෙයි. එතකොට මේ පටිච්ච සමුප්පන්න ධර්මතා ටික අංග 12 අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවය ජාති දුක් ඔය 12 පටිච්ච සමුප්පන්න ධර්මතා අවිද්‍යාව නිසාම හත ගන්නවා අවිද්‍යාව නැති වෙනකොට නිරුද්ධ වෙනවා ඔය 12ම එක මොහොතේ හටගන්නේ අවිද්‍යාව තියෙනකොට විද්‍යමානයි අවිද්‍යාවෙන් ඉඳන් දුකට යනකන් සේරම ටික හරි අවිද්‍යාවෙන් ඉඳන් දුකට යනකන් සේරම ටික අවිද්‍යාව යෙදෙනකොට දුකට යනකන් ඔය ටික හටගෙන අවිද්‍යාව පිහිටුවේ නැත්තම් ඔය 12ම නැහැ ඒ මොහොතෙමයි නිරුද්ධ වෙන්නේ මේක ආයේ ඔය කාල පරතරයකට දාන්න ඕන දේවල් නෙවෙයි. අතීත අනාගත වර්තමාන කියලා දාන්න ඕන දේවල් නෙවෙයි. ඒ දානව නම් දාන්නෙම මුලාව හින්දා. පටිච්ච සමුප්පාදය දැක්කේ නැති හින්දා. ඉතින් මේකේ පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඔය කාලෙට දාලා එන පැහැදිලි කිරීම තමයි අහන්න හම්බ වෙන්නේ. ඉතින් Taman තේරුම් ගන්න ඕන, දකින්න ඕන ධර්මතාවය මේකයි කියන එක. ඔය ඕන තැනකින් හිතන් සලායතනේ උපදිනකොට අංග 12ම උපදිනා කියලා පේනවා වගේ තමයි තණ්හාව උපදිනකොටත් අංග 12 ඉපදිලා උපාදානය කරනකොටත් අංග 12 ඉපදිලා ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ එක මොහොතේ හටගෙන එක මොහොතේ නිරුද්ධ වෙන ධර්මතාවයක් ඕක භාගෙට භාගෙට කඩලා ගන්න ගියොත් තමයි මේක පටලෝ ගන්නෙ අපි කරන්න හදන්නේ නෑ තණ්හාව තමයි නැති කරන්න ඕන උපාදානයි තමයි නැති කරන්න ඕන ඊටු ටික එහෙම්මම තියෙනවා විඥානෙත් තියෙනවා නාම රූපෙත් තියෙනවා සලආයතනෙත් තියෙනවා ඔය සීරම තියෙනවා නැති කරන්න හදන්නේ තණ්හාවෙන් එහා ටික ඒක නොවනින් බලන්නේ ඒක වෙන දෙයක්ද කියලා මේ පරිච්ඡේ සම්පාදේ පැහැදිලිව කිව්වනම් වේදනා පච්චයා තණ්හා කිව්වනම් වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කිව්වනම් වේදනාව තියෙද්දි තණ්හාව විතරක් නැති කරන්න පුළුවන්ද බෑ ඔක් නැති වෙනවනම් ඒ දෙකම පටිච්ච සමුප්පන්න කියන්නේ ඒකයි මේ දෙපැත්තම තියෙනවනම් තියෙනව නැත්තම් නැහැ එක පැත්තක් නැති කරන්න බෑ අනිත් පැත්ත ඉතුරු කරගෙන ඔය ධර්මතාවයේ ගැඹුරින් දකින්න ඕන දෙයක්. එහෙම නැත්නම් ඉතින් අපි අර දෘෂ්ටිගත වෙනවා නේ රහතන් වහන්සේගේ මේ ටික තිබුණා මේ ටික විතරයි නැති වුණේ. අර දුකේ කැලලක් ඉතුරු වුණා. පිරිනිවන් පානකක්. ඈ? නේද? රහතන් වහන්සේ වේදනාවින්, බුදුරජාණන් වහන්සේ වේදනාවින්, දවයසට ගියා ලෙඩ වුණා. එහෙම තමයි ලෝකෙට අයිති දෘෂ්ටියෙන් පේන්නේ. ඒ අපි අයිති කරලා රහතන් වහන්සේගේ ශරීරේ බුදුරජාණන් වහන්සේගේ ශරීරේ ඒ ආර්ය උත්තමයේ ඔයව අතහැරලා ඉවරයි රහතන් වහන්සේ ශරීරේ අතහැරලා ඉවරයි බුදුරජාණන් වහන්සේ ශරීරේ අතහැරලා ඉවරයි අපි තමයි මේ අයිති කරලා ශරීරයට වෙන දේවල් ටික රහතන් වහන්සේට වෙනවා කියනවා නේද මම දුන්නේ දැන් ගෙදර අයිති තාක්කල් ගෙදර ඉතින් පරණ වෙනකොට කැඩිලා විඳිලා යනකොට හොරු කඩනකොට දුකයිද නැද්ද දුකයි ගේ විකුණලා දැම්මා ඈ දැනුත් ඔය ටික වෙනවා දුකයිද එතකොටත් කියනවා දන්න මගේ ගේ අර දැන් දිරලා යනවා ඈ හොරු කඩලා මගේ දෘෂ්ටියෙන් ඉන්න කෙනා කතා කරයි අතහැරපු කෙනාට දුකක් තියනවද නෑ ඒක අතහැරලා ඉවරයි ඒකයි මේ ලෝකෝත්තර ස්වභාවය මේ ලෞකික දෘෂ්ටියෙන් දකින්න ගියොත් ඔබ දකින්න බෑ ඒ මට්ටමින් හිතන්න ඕන ඒක අතහැරියට පස්සේ ඒකට මොනවා වුණත් ආයේ දුකක් තියනවද නෑ එතකොට ඒක දැන් ඉතුරු නැතුවම ඒක අතහැරලා ඉවරයි ඉතින් අතහැරපු දේ අපිට කිසිම සම්බන්ධයක් නැති දේ අන්න වයසට යනවා අන්න ලෙඩ වෙනවා අන්න මැරෙනවා එහෙම කියලා ඒක අපට අයිති කරන්න ගියාට හරියනවද? නෑ, ඒක අල්ලගෙන ඉන්නකන් විතරයි ඒ නිසා දුකක් හට ගන්නවා නම් තියෙන්නේ නේද? අතහැරියට පස්සේ ඒ එහෙම දෙයක් අදාළ නෑ. රහත් වෙනවා කියන්නේ, නිවන කියන්නේ එතන සම්පූර්ණයි. අචර අමර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති තත්ත්වයක්. ඒක පිරිනිවන් පෑම නෙමෙයි, රහත් වීම. හරි, ආයි නිවනේ කොටස් දෙකක් නැහැ. වචන දාගෙන මේක තේරුම් කරන්න බැරි හින්දා අරවා මේවා කියන්න try කළාට, නිවන කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කිරීම. ආයි පොඩ්ඩක් ඉතුරු වෙලා නිරුද්ධ කිරීමක් නෙවෙයි. ඒක අවබෝධය අඩුවක් මිසක් ධර්මයේ ප්‍රශ්නයක් නෙවෙයි. නිරෝධා කියලා යම් කිසි දෙයක් කියවනම් නිරෝධය. පටිච්චසමුප්පාදේ නිරෝධා කියපු සේරම අවිද්‍යාව නිරෝධ වීමත් එක්ක නිරුද්ධයි. ආයි ඒක අර ජීවත් වෙන කාලේ කොටසක් ඉතුරු වෙනවා, මරුණාට පස්සේ ඉතුරු ටික යනවා, එහෙම කතාවක් නෙවෙයි. ඒක මේ අවබෝධය අඩුවක් හින්දා කියන කතාවක් මිසක් පටිච්චසමුප්පාදේ තේරුම් නොගත් නීම තුලම කියන කතාවක් මිසක් ධර්මයේ දකින්න කොට ඔයගලන්ට තේයි. මේක කිසිම පැටලෙන තැනක් නැහැ. කාලයට දාගන්න ගියොත්, සම්මතයට දාගන්න ගියොත්, ලෝකෙට අයිති දෘෂ්ටි වල දාගන්න ගියොත් එතකොට පැටලෙනවා. එහෙම නැතුව බැලුවොත් පටිච්චසමුප්පාදේ කිසිම තැනක් පැටලෙන්නේ නැහැ. හරි, දකින්න ඕනත් ඔය ධර්මයමයි කියන එක පැහැදිලි වෙයි. හොඳයි, ඒක ඔය දැන් බින් එන අවබෝධේ තව මෙනෙහි කරලා ගැඹුරින් තමන් තුළින් ගන්න වෙනවා. වචනෙන් අහගන්නවා කියන්නේ සුතමේ ඥානය විතරයි. මේ කියපු දේ එහෙමම පිළිගන්න ගියොත් ඒක බුදු දහම වෙන්නේ නැහැ. තමන් හොයන්න ඕන. මේකම ඇත්තයි කියලා ගන්නත් එපා, බොරුයි කියලා ගන්නත් එපා. මෙනෙහි කරලා බලන්න. දාලා බලන්න, ධර්මයට විනයට ගැළපෙනවද කියලා බලන්න. ඒකට අවබෝධයක් තුළින් ඒක ලබා ගන්න පුළුවන් වෙයි. හොඳයි, මේ කාලය තුල ලොකු කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල්, නිවන් අවබෝධ කරගන්න සම්පපරණය කුසල් සම්භාරය ගොඩාක් රැස් කරගත්ත කියලා සතුටු වෙන්න පුළුවන්. මේ රැස් කරගත්තු මහත්කම පුළුවන් දී කැමති දෙවියන් සමඟ මහත් කියලා ඉන්නවා නම් මේ පින්වල් පොදා බා බසුකට පස්සේලා දිවේ ඉතුරු වැඩි දියුණු කරගෙන බා